අපි බලමු හතරවෙනි වැදගත් සිදුවීම මොකක්ද කියලා. හතරවෙනි වැදගත් සිදුවීම විදිහට අපිට දක්වන්නට පුළුවන් පුතා, හෝඩිය නිර්මාණය කර ගැනීම. යම් භාෂාවක් සඳහා හෝඩියක් නිර්මාණය කර ගැනීම මං හිතන්නේ මානව සංනිවේදන ඉතිහාසයේ විශිෂ්ටතම කාර්යයක්. ලේඛනයේ ආරම්භ වීමත් සමගම දුවේ පුතේ හෝඩිය පිළිබඳව අදහස් මතුවෙන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ අකුරු එකතු කර ගන්නවා, මේවට නිශ්චිත ක්‍රමවේදයක් තියෙන්නට ඕනි. ඒ අනුව ඔවුන් තම තමන් භාවිතා කරපු හඬවල් ශබ්ද ඇසුරින් ඒ ඒ භාෂාවන්හි පවත්න විවිධ වෙනස්කම් අනුව භාෂාවට අයත් වන හෝඩියක් නිර්මාණය කර ගන්නවා. එතකොට බලන්නකෝ එක් එක් භාෂාවන්හි පවත්න විවිධතාවයේ අපි දකිනවා ඒ භාෂාවට තියෙන හෝඩියේ අකුරු ප්‍රමාණය අනුව. දැන් අපේ දුවල පුතාලා දන්නවා සිංහල වර්ණමාලාව තුල සංඛ්‍යාත්මකව තියෙනවා අක්ෂර 60ක්. ඉංග්‍රීසි භාෂාව තුල අකුරු 26ක් භාවිතා කරන හෝඩියේ විදිහට. ඒ වගේම දෙමළ භාෂාව තුල දෙමළ හෝඩියේ ඇතුළත් වෙනවා අක්ෂර 247ක්. එතකොට මෙන්න මේ විවිධත්වයට හේතුව එහෙමනම් අපේ දුවල පුතාලා මේ වෙනකොට හඳුනගෙන ඇති. පස්වෙනි කාරණාව තමයි පුතේ දුවේ විවිධ දෑ යොදා ගනිමින් ලිවීම ආරම්භ වීම. හෝඩිය නිර්මාණය කර ගැනීමත් සමග, දැන් අපි දන්නවා හෝඩියක් නිර්මාණය වුණා, මේ හෝඩිය නිර්මාණය වීමත් සමගම මානවයාට ඊළඟට උද්ගත වෙච්ච ගැටලුව තමයි ලියන්නේ කුමකින්ද, ලියන්නේ කුමකද කියන කාරණාව. මොකද මේ වෙනකොට මේ මානවයාට කිසිම පූර්වාදර්ශයක් තිබුණේ නැහැ, නිශ්චිත ක්‍රමවේදයක් ඊට පෙර භාවිතා නොවුන නිසා. ඒ නිසා ඔවුන් ගස්වල පොතු, පැපිරස් පත්‍ර, තල්කොළ, සත්ව සම්, ගල් පතුරු, ලී කැබලි, සකසාගත් මැටි පෝරු වගේම පසු කාලයේ රෙදි මතත් ලිවීම ආරම්භ කළා. ඒ වගේම ගල් ගුහා බිත්තිවල, කඳු බෑවුම්වල, ගස් කඳන්වලත් ලිවීම සිදු කළා කියලා ඔබට ඓතිහාසික තොරතුරු වලින් දුවේ පුතේ සාක්ෂි සැපේනවා. ඊළඟට තවත් ගැටලුවක් මතුණා. දැන් ඔන හෝඩියක් තියෙනවා, අකුරු නිර්මාණ වෙලා තියෙනවා, ලිවීම ආරම්භ කරන්නේ කොතනින්ද කියන කාරණාව පූර්වාදර්ශ නැහැ. ඒ නිසා ඇතැම් පිරිස් වමේ සිට දකුණට ලියන්නට පටන් ගත්තා. තවත් පිරිසක් දකුණේ සිට වමට ලිව්වා. තවත් පිරිසක් ඉහළ සිට පහළටත්, ඇතැම් අය පහළ සිට ඉහළටත් ලියන අතරම තව පිරිසක් ලියන්නට පටන් ගත්ත පුතේ සීසාන ක්‍රමයට. එතකොට මෙන්න මේ ක්‍රමවේද හතරෙන් පහෙන් අද වෙනකොට සීසාන ක්‍රමය භාවිතයෙන් ඉවත් වෙලා ගිහින් තියෙනවා. ඒත් එක්කම අපි නිදසුන් විදිහට ගත්තොත් එහෙම, දැන් ඔබට මතක් වෙන්න ඕනේ දුවේ පුතේ, ඔබ අත්අකුරු ලියාගෙන යන්නේ කොයි පැත්තේ සිට කොයි පැත්තටද? එහෙමනම් අපිට නිදසුන් විදිහට ඉදිරිපත් කරන්නට පුළුවන් වමේ සිට දකුණට ලියන අය අතරේ කවුරුන්ද ඉන්නේ? සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ඒ වගේ ප්‍රධාන පිළිගත් රටවල්වල, බොහෝමයක් රටවල්වල භාවිතාවෙන් වමේ සිට දකුණට ලියන ක්‍රමවේදයක්. එතකොට දෙවෙනි උඩ බලමු අපි දකුණේ සිට වමට ලියන්නේ කවුරුන්ද? එතකොට ඒකට අපිට නිදසුණක් විදිහට අරාබි භාෂාව පෙන්වලා දෙන්න පුළුවන්. ඉහළ සිට පහළට අකුරු ලියන ජාතීන් ඔබ මේ වෙනකොට දැනුවත්. ඔබ බලන ඇතැම් ටෙලි නාට්‍යවල, විදේශීය ටෙලි නාට්‍ය බලනකොට ඔබ දකිනවා ඒ වගේ නාම පුවරුවල කොහොමද අක්ෂර සඳහන් වෙන්නේ කියලා. ඉහළ සිට පහළට චීන, ජපාන්, කොරියානු කියන රටවල්වල අපි මුලින් සඳහන් කරා මේ රටවල්වල භාවිතා වෙන රූපාක්ෂර කියලා. ඒතකොට මේ රූපාක්ෂර ලේඛනය කරන්න එහෙමනම් ඉහළ සිට පහළටයි. ඉතින් ඔන්න එතකොට ඒ අනුව ලිවීම ආරම්භ කරන්නේ කොතනින්ද කියන කාරණාව සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුණා. ඒවට විවිධ ක්‍රමවේද භාවිතා කරමින් ඔවුන් ලේඛනය සිදු කරගෙන ගියා. ඊළඟට ඔන්න හම්බෙන පුතේ හයවෙනි කාරණාව විදිහට ලෝකේ සංනිවේදනයේ කතන්දරේ හැරයුම් ලක්ෂයේ විදිහට අපි හඳුනන කඩදාසිය නිර්මාණය කර ගැනීම. එතකොට මෙන්න මේ කඩදාසිය නිර්මාණය කර ගැනීම සංනිවේදනයේ හැරයුම් ලක්ෂය කියලා කියන්නේ ඇයි? සුවිශේෂ වන්නේ පුතේ මීට පෙර භාවිතා කළ මාධ්‍යයට වඩා මේ මාධ්‍ය ලිවීමට හා මුද්‍රණයට යොදාගත හැකි වීමයි. කවුද එහෙමනම් මේ සුවිශේෂී නිර්මාණයේ සොයාගත්තේ? ඔබ දන්නවා ක්‍රිස්තු පූර්ව පළවන සියවසේදී චීන ජාතික සායි ලූන්ට තමයි කඩදාසියේ සොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ. එතකොට චීනයේ සොයාගත් මේක රහසක් විදිහට වුණ. ඒ කියන්නේ මේ සොයාගත් විස්මිත දේ කඩදාසිය වසර 500ක් යනතුරු ලෝකෙන් සංගවලා තියාගත්තා. ඒ සංගවා තබා ගැනීම ලෝකයට අනාවරණය කරනවා ඒ රට වෙළඳාමේ ගිය නාවික වෙළඳුන් විසින්. අපි එහෙමනම් පුතේ කරුණු 6ක් කතා කරා. 7 වෙනි සුවිශේෂ කාරණාව තමයි අතින් පිටපත් කර පොත් සෑදීම ආරම්භ කිරීම. කඩදාසිය සොයාගන්නට පෙර සිටම මේ ක්‍රමය භාවිතා වූ බවට සාක්ෂි හම්බ වුණත් ඒ හම්බ වෙන තොරතුරු අතරේ අපිට හම්බ වෙන්නේ සැකසූ සම්කැබලි, පැපිරස් පත්‍ර, තල්පත්වල ලේඛනය කර පිටපත් කිරීම සඳහා එවකට ලිවීමේ හැකියාව සහිත වහලුන් යොදා ගැනීම හරහා පිටපත් කළ බවට. ඒ මගින් ලේඛනවල සීමිත පිටපත් සංඛ්‍යාවක් සකසා ගන්නට එවක ජීවත් වූ මානවයා කටයුතු කරනු ලැබුවා. ඊටත් පූර්වයෙන්ුත් අපිට යම් යම් කරුණු සාක්ෂි විදිහට හම්බ වෙනවා පුතේ. ලිවීම සඳහා භාවිතා කළ මැටි පුවරු ලේඛනය කර මැටි පුවරු අවුවේ වේලලා එහෙමත් නැත්නම් පුළුස්සලා කල් තබා ගැනීම මගින්ද මේ දේවල් මේ ලේඛනය සාක්ෂි විදිහට තවත් පරම්පරාවකට ඉදිරි කරගන්නට මානවයා කටයුතු කළා. 8 වෙනි කාරණා විදිහට අපි හඳුනා ගන්නවා ලී අච්චු හෝ මැටි අච්චු යොදාගෙන මුද්‍රණය කිරීම. චීනයේ විසින් තමයි මුද්‍රණ ශිල්පය ආරම්භ කර විදිහට අපිට සාක්ෂි ලැබෙන්නේ. ලෑලි හෝ මැටි පුවරු වලින් අච්චුවක් හදලා ඒ අච්චුව මත තීන්ත තවරලා ඒ මත තීන්ත තවරු ඒ මැටි හෝ ලෑලි පුවරුව මත කඩදාසිය තබලා තද කිරීමෙන් මුද්‍රණය කරන්නට පටන් ගත්තා. එතකොට මෙන්න මේ අනුව චීනයේ විසින් මේ භාවිතා කරු මේ ක්‍රමවේදය ඒ කාල වකවානුව හැටියට සුවිශේෂී සොයා ගැනීමක් බවට පත් වෙනවා. එහෙමනම් දුවේ පුතේ ඊළඟට මේ පාඩමේ ඉතිරි කරුණු කාරණා ටිකත් අපි පෙළපොත කියවා ගනිමින් හොඳින් හදාරන්නට යොමු වෙන්න ඊළඟ අපි හම්බෙන ඊළඟ වැඩසටහන් වලදීත් අපි ඉතිරි කරුණු ටික කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද අපිට ඔබෙන් සමු ගන්නට සිද්ධ වෙනවා. මේ කාර්ය සඳහා අපිට සහයෝගය ලබා දුන්න මධ්‍යම පළාත් දෙපාර්තමේන්තුවටත් කඳුරට ගුවන් විදුලි සේවයටත් බෙහෙවින්ම ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා.